මත් හඳුනන්නේ නැති නිසායි. නැත්නම් මේ පංච උපාදානස්කන්ධේ රූප උපාදානස්කන්ධේ පිරිසිඳ නොදන්නාකම නිසායි පෙනෙනදී අල්ලන්න පුළුවන් කියලා හිතන්නේ. දැන් අර තාප්පේ අපි චිත්‍රය ඇඳන්නේ, ඕගලන්ට චිත්‍රේ පේනවනේ, ඒ පෙනෙන චිත්‍රය ඕගලන්ට අල්ලන්න පුළුවන්ද? අල්ලන්න අත දැම්මොත් ඕගලන්ට අහුවෙන්නේ තාප්පේ. අහුවෙන දේ අතට අහුවෙන දේ ඕගලන්ට පේනවද? නෑ, පේන්නේ චිත්‍රේ. ඒ නිසා පේන දේ අපිට අහුවෙන්නේ නෑ, අහුවෙන දේ පේන්නේ නෑ. ඔන්න ඔය වගේ යථාර්ථයක් තියෙනවා මේ පංච උපාදානස්කන්ධයේ පිරිසිඳ දකිනකොට. මම මේ කෙටියෙන් මතක් කළේ පංච උපාදානස්කන්ධය කියන එක තේරුම් කරගන්න ඔන්න ඔය වගේ ගැඹුරු අර්ථයක් තියෙනවා කියන එකත් දැනගන්න එකට වෙලාව නෙමෙයි මේ. ඔය රූප උපාදානස්කන්ධය ගැන මම මතක් කළේ, ඒ වගේ නාම ධර්ම ගැනත් එහෙමයි. ඔගොල්ලෝ දන්නවද ඔය පංච උපාදානස්කන්ධය හැදෙන්නේ කොහොමද කියලා? මේ පංච උපාදානස්කන්ධය හැදෙන හැටි නොතේරුණාට අපි ටිකක් ඉගෙන ගනිමු. සාමාන්‍යයෙන් අපේ ස්වභාවය තමයි අපි දැනගෙන තියෙන්නේ, ඉගෙනගෙන තියෙන්නේ අපි ඉපදෙන්නේ ඉස්සෙල්ලා මේ ලෝකේ තිබුණා, තියෙන ලෝකෙක තමයි අපි උපන්නේ. ඒ ඉපදෙන්නේ ඉස්සෙල්ලා හැදිලා තිබුණු ලෝකේ තමයි අපි ජීවත් වෙන්නේ. මේ ලෝකෙන් අපි මැරිලා යනවා, ලෝකේ තියෙනවා කියන අදහස තමයි සාමාන්‍යයෙන් ලෝකයට තියෙන්නේ. මේ ශාසනය ගැන නොදන්න ලෝකයට තියෙන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙලා ඉදිරිපත් කළේ වෙනත් දර්ශනයක්. අපි ඉපදෙන්නේ ඉස්සෙල්ලා ලෝකේ තිබුණා නෙමෙයි, මේ ඇහැ කන දිවනාසය ශරීරය කියන ආයතන ටිකේ පහළ වීමමයි ලෝකේ පහළ වීම. මේ ආයතන ටිකේ පැවැත්මයි ලෝකේ පැවැත්ම. මේ ආයතන ටික නැති වෙනකොට ලෝකයේ නැති වෙන දර්ශනයක් බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කළේ. ඒක උනේ කොහොමද කියන එක දන්නවද? එකක් මං කෙටියෙන් කියන්න. පෙර අවිද්‍යාව නිසා අපි නොයේ කුසල කුසල කර්ම කළා නම් අපේ මරණාසන්න මොහොතේදී ඒ කර්ම නිමිත්තක් ඉදිරිපත් වෙනවා. ඒ කර්ම නිමිත්තට අනුව මේ විඥානේ නැත්තන් සිත ප්‍රතිසන්දි වශයෙන් රූපයකට බැස ගන්නවා. බැසගත්තට පස්සේ ඒ සිතත් සිත ඇසුරු කරගෙන පවතින රූප කලාපයත් දෙක ඔවුනොවුන්ට සම්බන්ධීවයි පවතින්නේ. මේ සිතේ තියෙන ගති ටිකක් තියෙනවා, කර්මජ ගති ටිකක්. අන්නේ ගති ටිකට අනුවයි මේ බීජ කලල හැදෙන්නේ. මේන් කනබුන ආහාර පාන ගණ්ඩ ලැබෙන්න ඒ රූප කලාපේ ඇසුරු කරගෙන පවතින සිතේ තියෙන ගති ටිකටයි රූපය හැඩවෙන්නේ. ඒ නිසායි එකම බත්පාන් කවුපි මුංගට කාලා ස්ත්‍රියක් කැදෙන්න පුළුවන්, පුරුෂයෙක් කැදෙන්න පුළුවන්, ලස්සන කෙනෙක් කැත කෙනෙක්. එහෙම වුණේ ඇයි? ඒ කය ඇසුරු කරගෙන පවතින හිත නිසායි. එතෙන්ට කියන විඥාන පත්‍ය නාම රූපං. විඥානයේ රූපෙට බැසගත්තට පස්සේ ඒ සිතයි නාම ධර්ම ටිකයි ඔවුනොවුන්ට උපකාරීව පවතින්නේ. එහෙම පැවතිලා ඒ සිතේ තියෙන ගති ටිකට අනුව තමයි මේ ඇහැ කන දිවනාසේ ශරීරය කියන මේ ආයතන ටික හැදෙන්නේ. ඒකට කියන නාම රූප පත්‍ය සලායතන. ඊට පස්සේ ඒ සිතේ තියෙන කර්මජ ගති වලට අනුවමයි ඇහැ කන දිවනාසේ ශරීරය හැදුනේ. දැන් මේ ඇහැ කන දිවනාසේ ශරීරය කියන ආයතන වලට ගැටෙන දෙයි අපිට විඳින්න හම්බ වෙන්නේ. එතකොට ආයතන ටික හදාගත්තෙත් අපිමයි, ඒ ආයතන ටිකට පේන දෙයිමයි අපිට අනුභව කරන්න වෙන්නේ. එහෙම ගත්තාම අද අපි මේ විඳින්නේ ලෝකෙ තියෙන දෙයක් නෙමෙයි, අපි හදාගත්ත දෙයක්. මං කිතියෙන් ওই ටික මතක් කළේ ඕක මුලට අද තේරෙන්නේ නැති වෙයි. මෙන්න මේ පංච උපාදානස්කන්ධය අර මං කියපු විදිහට විස්තර වශයෙන්ුත් පංච උපාදානස්කන්ධය ඇති වෙන්නේ අවිද්‍යා, කර්ම, තණ්හා, ආහාර කියන හේතු ටික කිනුත් කියලා දැක්කොත් ඕගලන්ට හම්බ වෙන්නේ උත්තරේ මොකද්ද? අපේම කර්මයට අපේම ආයතන ටිකෙන් හදලා දෙන දේකුයි අපි දකින්නේ අහන්නේ, මිසක එයින් පරිබාහිර තියෙන දෙයක් නෙමෙයි කියන උත්තරයක් එනවා. ඒ අවිද්‍යා, කර්ම, තණ්හා කියන හේතු ටික නැතිකොලොත් මේ පංච උපාදානස්කන්ධ ලෝකයම නිරුද්ධ වෙනවා කියන උත්තරයක් එනවා. මෙන්න මේ පංච උපාදානස්කන්ධ ලෝකේ යම් තැනක නිරුද්ධ වුණොත්, නැති වුණොත් ඒකට කියනවා නිවීම, නිවන කියලා. එතකොට මේ නිවනට කෙටියෙන් කිව්වොත් ඒකට කියන්න වෙනවා මොකද්ද? අසංකත ධාතුව කියලා. අසංකත ස්වභාවය, ප්‍රත්‍යයෙන් නොකල. මොකද්ද ප්‍රත්‍ය? අවිද්‍යාව, කර්ම, තණ්හා, ආහාර කියන මේ ප්‍රත්‍යෙන් හදපු ටිකක් තමයි පංච උපාදානස්කන්ධ ලෝකය. ඒ ප්‍රත්‍ය නැති වෙනකොට ඒ ලෝක නිරෝධය කියන එක සාක්ෂාත් වෙනවා. ඒ ලෝක නිරෝධය කියපු එක තව ප්‍රත්‍යකින් හටගත් එකක් නෙමෙයි. නිවන කියනකොට හිස් බවක්, අහස වගේ තැනක්, ශුන්‍යතාවයක් මවා ගන්න එපා. දුක නූපදින බව, මේ පංච උපාදානස්කන්ධේ නොහට ගන්න බව, පංච උපාදානස්කන්ධ අතු නූපදින ස්වභාවය දකින්ද අසංකත ධාතුව කියලා. දැන් මෙන්න මේ කෙටිය මතක් කරන්නුනේ පංච උපාදානස්කන්ධයත් ඒකේ ඇතිවීම නැතිවීම දැනගත්ත කෙනෙකුටයි මාර්ගය කියන එක ඕනේ. මාර්ගය කියන එක වඩන්න සුදුස්ස එයයි කියන එක කියන්නයි මම ওই ටික මතක් කළේ. අනුමානිත මතක් කළා පංච උපාදානස්කන්ධය කියන එක දකිනවා නම් මෙන්න මේ විදිහට දකින්න වෙන්නේ, ඇතිවීම දකින්න නම් මේ විදිහට දකින්න වෙන්නේ, නැතිවීම දකින්න නම් මේ විදිහට වෙන්නේ කියලා. දැන් මම මාත්‍රිකාව විස්තර කරන්නම්. මොකද අද ඕනේ භාවනා නිසා. අද හැමෝම උත්සාහවත් වෙන්නේ භාවනා කරන්න. භාවනාව ගැනයි ප්‍රශ්න තියෙන්නේ, භාවනාව ගැනයි ගැටලු තියෙන්නේ. ඒ නිසා භාවනාව ගැන මම අද පැහැදිලි කරලා දෙන්නම්. නමුත් මගෙන් පෞද්ගලිකව කවුරු හරි කෙනෙක් භාවනාව ගැන ඉගෙන ගන්න ඇහුවොත් නම් මම කවදාවත් භාවනාවක් කියලා දෙන්නේ නැහැ. ඒ කියන්නේ එයාට දුක දුක ඇති වෙන හැටි, නැති වෙන හැටි නැති කරන මඟ කියලා දෙන එක විතරයි කරන්නේ. එතකොට එහෙනම් මේ විදිහට කළොත් දුකෙන් මිදෙන්න පුළුවන්, නොකළොත් දුකෙන් මිදෙන්නේ නැහැ කියන නුවණ එයාට ඇවිල්ලා කැමති නම් එයා කරයි. නමුත් මට ස්වාමීන් වහන්සේලත් මතක් කළා භාවනාව ගැන පොඩ්ඩක් මතක් කරන්න කියලා. ඒ නිසා මම මේ භාවනාව ගැන මාතෘකා කළේ. ඒක විතරක් මට කරන්න හුරු නැති නිසායි මම ඉස්සෙල්ලා ටික පොඩ්ඩක් විස්තර කළේ. ඒ විස්තරය ඔයගලන්ට හුරු නැහැ. නමුත් ඒකේ තේරුම් ගන්නට ඕනේ විශාල පරාසයක් තියෙනවා කියන එක දැනගන්න. මොකද බුදුරජාණන් වහන්සේ වුණත් මේ චතුරාර්ය සත්‍ය තේරුම් කරගන්න පුළුවන් එක පුද්ගලයෙක් වහගෙන සමහර විටක හැතැම්ම 100,000 ගන්නක් වඩිනවලු. මොකද අනිත් කට්ටිය ගැන කරුණාව නැතුව මූණ බලලා බන කියනවද? නෑ. ස්වභාවයෙන්ම මේ දේශනාවන් ගැඹුරුයි. නමුත් ගැඹුරු වුණත් ඒක ටික ටික අහලා අපි හුරු පුරුදු වුණොත් විතරයි ගැඹුරු දේ අපිට සරල වෙන්නේ. හරි, අපි දැන් භාවනාව ගැන පොඩ්ඩක් කතා කරමු. මම දුකා කළා කතමේ ධම්මා භාවනා පහත් අබ්බා කියලා. භාවනාවෙන් පහකට යුතු ධර්ම මොනවද කියලා ඒක විස්තර කරනවා. අවශේෂ කෙලෙසෝ කියලා. අවශේෂ කියලා වචනයක් කියන්න උනේ කලින් අර දබ්බදේශ මොහ ලෝභදේශ මොහ තදේකට කෙලෙසෝ ඒක තියෙන අනිත් කෙලෙසෝ. ඒ කෙලෙස් හා යෙදුණු ස්කන්ධ ටිකත් කෙලෙස් සහගත මනසකින් සිතින් කින් කිරින් කරනවා නම් මෙන්න මේවා ටික දුරු කළ යුතුයි. එතකොට ඒ භාවනාවෙන් දුරුකට යුතු කෙලෙස් දුරු කරන්න අපිට ක්‍රම දෙකක් තියෙනවා. ඒ තමයි සමත භාවනාව සහ විදර්ශනා භාවනාව කියලා. මෙතනදී මේ සමත භාවනාව සහ විදර්ශනා භාවනාව කියන කාරණා දෙක ගැන මම පොඩ්ඩක් මතක් කරනවා. මෙන්න මේ ටික හොඳට අහගන්න. අර ඉස්සෙල්ලා කාරණා නොතේරුණත් මේ ටික අහගන්න ඕගොල්ලන්ගේ මනසේ නීවරණ ධර්ම අඩු වෙනකොට ඒ නොගැඹුරු දේත් ඕගොල්ලන්ට සරලව තේරුම් ගන්න පුළුවන් මට්ටමකට එනවා. භාවනාවෙන් පහකට යුතු ධර්ම හැටියට පෙන්නවා අවශේෂ ලෝභ දේශ මොහ ඒක තියෙන කෙලෙස්, ඒ කෙලෙස් යෙදුණු ස්කන්ධ ටික කෙලෙස් සහගත සිතින් කරන සිතින් කියින් කිවි. ඒ ටික දුරුකරන්ඩ භාවනාව ප්‍රධාන වශයෙන් අපි කොටස් දෙකකට බෙදාගත සමත භාවනා සහ විදර්ශනා භාවනා කියලා. දැන් මෙන්න මේ භාවනා දෙකේ ලක්ෂණ හඳුනගන්න ඉස්සර වෙලා. මේ ලක්ෂණ හඳුනගත්තේ නැත්තම් ඔගොල්ලෝ එතනදිත් රැවටෙනවා. ඔගොල්ලෝ දෙපොලක රැවටෙනවා. එකක් දුක්ඛ සමුදය නිරෝධ කියලා ඔය ටික දන්නේ නැතුව භාවනාව විතරක් කියපු එක කොහේ කරගෙන යනවා. මුල් ටිකේ මෝහය තාම එහෙමමයි. භාවනාව කියලා කරගෙන යන එකේදීත් ඒකේ ඇති වෙන ගතිවලට දැන් අපි යමක් කරගෙනයි කියලා රැවටෙනවා. දැන් ඒකෙන් අපි මුලින් ගමු සමත කමටහන කියන එක. සමතය කියලා කියන්නේ මොකක්ද? සංසිඳ වෙන ස්වභාවය. විසුරුණු දෙයක්, ඇවිස්සුණු දෙයක් සංසිඳවන සමතයකට පත් කරවන ලක්ෂණයට කිව්ව සමතය කියලා. දැන් ගමේ ගොඩේ වුණත් යම් කිසි ආරවුලක් ඇති වුණහම අපි කියන්නේ සමත මණ්ඩලයකට යනවා කියලා. ඒ වගේ හිත තැම්පත් කරන, එක්තැන් කරන, නතර කරන, සංසිඳවන, අරමුණු සංසිඳවන ස්වභාවයට කියනවා සමතය කියලා. ඔය සමත කමටහන් තියෙනවා 40. මේ කමටහන් 40න් ඒ කමටහන් විස්තර කරන්න ඉස්සෙල්ල සමතේ ලක්ෂණේ මම කියන්නම්. මේ සමත කමටහනක් වැඩුවාම උපරිම ස්වභාවයට ගියොත් රාග විරාග ස්වභාවයට යනවා. සමතයක ලක්ෂණය තමයි රාග විරාග චේතු විමුක්තිය කියන එක ඇති වෙනවා. ඒ කියන්නේ රාගාදී අරමුණු රාගාදී හැඟීම් සම්පූර්ණ නොයිපදෙන තැනටම ගෙනියන්න තරම් සමතේ දක්ෂයි. දේශාදී අරමුණු තරහ ස්වභාවයේ නොයන ස්වභාවයටම තමන්ගේ මනසේ පත් කරවන්න සමතේ දක්ෂයි. ඔය හිතේ හිතේ කතා කරන ගතිය සම්පූර්ණම නැති වෙනවා. නැති වුණහම වෙනද වගේ කතා කරන හිතේ හිතේ කතා කරන ගතිය අඩු නිසා නොයෙක් නොයෙක් අරමුණු වෙනද වගේ මනසේ නැතුණහම ඉතාමත් නිහඬ ශුන්‍යතාවයකුත් ඔයගලන්ට හම්බ වෙනවා. මේ ඔක්කොම සමතේ ලක්ෂණයි. කය ඉතාමත් සැහැල්ලු වෙනවා, ප්‍රබෝධමත් වෙනවා, නොයෙක් ආලෝක සංඥා එන්න පුළුවන්. මේ ඔක්කොම සමතේක ලක්ෂණයි. හැබැයි ඔයගොල්ලෝ නිවන් දකින මාවතේ අඟලක්වත් ඉදිරියට ගිහිල්ලා නැහැ තව. කෙලෙස් දශමයක්වත් හෙලිලා නැහැ. ඔයගොල්ලෝ කෙලෙස් අඳුරන්නේවත් නැහැ තව. මේ සමතේක ලක්ෂණ. ඕනම සමත භාවනාවක් කළොත් හිත තැම්පත් වෙනවා. තමන්ට කැමති වෙලාවක් ඒ කමඨහනේ ඉන්න පුළුවන් මට්ටමට එනවා. හරි ප්‍රමෝදයක්, ප්‍රීතියක්, දැවුම් බවක් ඇති වෙනවා. ඒක තමයි ඒකේ ලක්ෂණය. අර කිව්වා වගේ රාගාදී අරමුණු වෙන්නේ නැහැ, තරහවල් එන්නේ නැහැ. ඒ කෙලෙස් නැති වෙලා හින්ද නෙමෙයි. කෙලෙස් නැති වෙලා හින්ද නෙමෙයි. අරමුණු සංසිඳිලා හින්ද. අරමුණු සංසිඳිලා හින්ද. ඔගොල්ලෝ අරමුණු සංසිඳීම සහ කෙලෙස් නැතිවීම අතර වෙනස දන්නේ නැත්නම් හිතන්නේ අපි භාවනාවෙන් දැන් යම් මට්ටමකට ඇවිල්ලා ලොකු ප්‍රතිඵලයක් ඇති කරගෙන කියලා රැවටෙනවා. තාම ඔගොල්ලන්ට එහෙම කෙලෙස් නැති වෙනවා කියන්නේ කෙලෙස් හම්බ වෙලවත් නැහැ. දැන් ওই සමතකමටහනක් වඩලා අරමුණු අඩු වෙලා තියෙනවා. රාගදී අරමුණු එන්නෙත් නැහැ, තරහවක් එන්නෙත් නැහැ, වෙනද වෙනද වගේ නොයෙක් විතරක හිතට පහළ වෙන ගතියක් නැහැ. මේ ඔක්කොම සමතේ ලක්ෂණයි. ඔය ස්වභාවය උපරිම වැඩුවොත් කෙනෙකුට පුළුවන් කල්ප 84,000ක් යනකම් ඔය රාගාදී අරමුණු ඇති නොවන තත්ත්වයට මනසපත් කරන්න. හැබැයි කල්ප 84,000කින් පස්සේ හරි ආපහු මේ පැත්තට එනවා. එතකොට අද භාවනා කරන අපේ මනස දිහා බලන්ද යම් භාවනාවක් හොඳයි කියලා තීරණය කරන්නේ අපි ওই ගති ලක්ෂණ වලින් නෙමෙයිද කියලා. වෙනදට වඩා හිත දුවන ගතිය නතර වෙනවා නම්, නතර වෙන බව තීරෙනවා නම්, වෙනදට වඩා විඩාහ 10 එන සිතුවිලි අඩු බව තීරෙනවා නම්, තරහ අඩු ගතිය තීරෙනවා නම්, රාගයේ අඩු බව තීරෙනවා නම්, ඒ වගේම කිසිම අරමුණක් නැති ශුන්‍යතාවයක් අරමුණු කරන්න පුළුවන් බව තේරෙනවා නම්, පෙනෙනවා නම්, මේ භාවනාව දියුණුයි, මේ භාවනාව හරි කියලා අපි හිතනවා. ඔන්න ඔය ටික ඔක්කොම මතක් කළේ සම්මත කමඨහනක ලක්ෂණය. ඔය ටික ගන්ඩ අපිට ක්‍රම කීපයක් තියෙනවා. ඒකට තමයි ක්‍රම 40ක් තියෙනවා. සම 40 කමඨහන් කියලා කියන්නේ ඒකත් දෙකට බෙදා ගන්න පුළුවන්. අපිට එක තැන ඉන්නකොට හිත එකඟ වෙන්න කරන භාවනාවකුත් නොයෙක් විදිහේ වැඩ කටයුතු කරන අවස්ථාවේදී උදව් උපකාර කරගන්න පුළුවන් කමඨහනුත් කියලා ඒකත් දෙකට බෙදා ගන්න පුළුවන්. දැන් ආනාපාන සති කමඨහන වගේ කමඨහනක් ගත්තොත් එක තැනක ඉඳගෙන ඉන්න වෙලාවට වැඩි වශයෙන් චිත්ත ඒකාග්‍රතාවයක් ලැබෙන වැඩි වෙලාවක් මේ එක තැනක ඉන්න පුළුවන්කම නිසා ඒ වගේ කමටහනක් උදව් කරගන්න පුළුවන්. නමුත් වාහනයක හෝ නගරයකට හෝ යම් ගමන බිමනක් යනකොට ඒ වගේ සියුම් කමටහනක් අපිට වඩන්න බැරි නිසා ඒ වගේ වෙලාවේදී අපිට පුළුවන් බුදු ගුණ, අසුභය, මරණය, මෛත්‍රිය වගේ කමටහන් උදව් කරගන්න. ඔය කමටහන් හතර විශේෂයෙන් පනවන්නේ චරිත වශයෙන් ගත්තාම કોઈ චරිතයකට සුදුසු කමටහන් නිසා. එතකොට මේ කුමන විදිහකට හෝ යම්කිසි කෙනෙක් භාවනා කරනවා නම් මේකත් සමතය. එතකොට යම්කිසි කෙනෙකුට අනිත්‍ය, දුක නිතර නිතර මෙනෙහි කරනවා නම් මේ හැම දෙයක්ම අනිත්‍යයි නේද, අනිත්‍යයි නේද කියලා මෙනෙහි කරන්නේ ඒ විදර්ශනාව නෙමෙයි, ඒක සමතය. ඔගොල්ලෝ මං කියන එක පිළිගන්නේ නැති වෙයි. නමුත් ධම්මානුස්සති භාවනාව මේ හැම දෙයක්ම දුකයි නේද, අනේ ඉපදින එක දුකයි නේද කියලා මෙහෙම හිතන කොටත් නිවර්ණ ධර්ම අඩු වෙනවා. ඉත තැන්පත් වෙන ධම්මානුස්සති භාවනාව සමුදි විදර්ශනාවේ ලක්ෂණය ඔක නෙමෙයි, ඔතට ගොඩාක් වෙනස්. මම ඒක පැහැදිලි කරලා දෙන්නම්. එතකොට දැනට සමතකමටහනේ ලක්ෂණ ටික හොඳට මතක තියාගන්නකෝ. සමතකමටහනක් වඩන හැටි මම කියන්නේ නැහැ. මොකද අද දවසේදී සමතකමටහන් වඩන හැටි අපිට ඕන තරම් අහගන්න පුළුවන්. ඒ කියලා දෙන ක්‍රම වැරදි නෑ. ඒවෙන් ලැබෙන ප්‍රතිඵල හඳුනන්නේ නැතුව ඊට රැවටෙන එකයි වැරදි. ඒ තුල නතර වෙන එකයි වැරදි. ඔන්න ඔය ස්වභාවයට කිව්ව සමතය කියලා. දැන් අපි පොඩ්ඩක් බලමු එහෙනම් විදර්ශනාව කියන්නේ මොකක්ද කියලා. ඒකේ ලක්ෂණ කොහොමද ඒක තේරුම් කරගන්නේ කියන එක. ඒකෙදිත් ඒ විදර්ශනා භාවනාව නුවණ සිහිය දියුණු වෙන්න එක එක මට්ටම් වලට තියෙනවා. නමුත් විදර්ශනාවේ ලක්ෂණේ නැත්තම් කෙලෙස් නැතිවීමේ ලක්ෂණය ගැනයි දැන් අපි බලන්නේ. මොකද භාවනාවෙන් පහතබ්බ ධර්මිය ගැනයි අපි මේ කතා කරන්නේ. එතකොට කෙලෙස් නැති කරන්න නම් අපි කෙලෙස් හඳුනා ගන්නට ඕනේ. එතනදී අපි විදර්ශනාව කියන ධර්මතාවයේ තේරුම් ගන්න සරල විදියකට ගොඩාක් ගැඹුරට යන්න පුළුවන්. මම මේ කාටත් තේරෙන විදියට සරල විදියට කියන්න පුළුවන් තරම් උත්සාහවත් වෙන්නේ. අපි මෙහෙම ගනිමු එක. විදර්ශනා කියලා කියන විශිෂ්ට දැකීමක්, විශේෂ දැකීමක්. කුමකට වඩා විශිෂ්ටද, කුමකට වඩා විශේෂද? සාමාන්‍ය ලෝකයා දකින දෙයට වඩා විශිෂ්ටයි, විශේෂයි. තව පැත්තකින් ගත්තාම ඒ විදර්ශනා ඥානය හැම වෙලාවෙම තිබෙන්නේ මේ සත්ව පුද්ගල සත්පුද්ගල ආත්ම භාවයක් තියෙන අපේ ජීවිත හරහායි. දැන් අපි සත්වයක් පුද්ගලයක් ඉන්නවා ආත්මයක් තියෙනවා කියන හැඟීම අපිට තියෙන්නේ මේ අම්මා තාත්තා දුව පුතා කියන හැඟීම් ස්වභාවය අපිට තියෙන්නේ. දැන් මේ සත්පුද්ගල භාවයේ තියෙන තැන ඇත්ත ඇති හැටි අපි බලනවා. අන්නේ ඇත්ත ඇති හැටි බලන එකට කියනවා, බලන ක්‍රමයට කියනවා විදර්ශනා කියලා. අරමුණු අඩුකමට, අරමුණු නැතිකමට කෙලෙස් නැති වෙලා එහෙම නෙමෙයි. ඒ සමතේ ලක්ෂණය. විදර්ශනාවට අරමුණු තියෙන්න ඕනේ. අරමුණු තිබුණත් නැතත් ඒකට ප්‍රශ්නයක් නැහැ. විදර්ශනාව කියන එක ඇත්ත කියන එක නුවණින් කරන එකක්, නුවණින් දකින එකක්. එතකොට සත්‍ය පුද්ගලයා කියලා හිතෙන තැනක එක රූපයක් අපි අරගන්නු, අරගෙන ඒ ගැන ටිකක් අපි සම්මර්ෂණය කරලා බලමු. අපි කියමු අපේ යාළුවෙක් කියන්ටකු. දැන් යාළුවෙක් කියලා අපි හිතන තැනක පවතින යථා ස්වභාවය නුවණින් අපි බලනවා. මොකද්ද, කොහොමද මේ රූපය ඇත්ත? සත්ව නොවු, පුද්ගල නොවු, ආත්ම නොවු, කෙස්, ලොම්, නිය, දත්, හම්, මස්, නහර මේ විදිහට අනුපිළිවෙලට හරි ප්‍රකට ප්‍රකට වාසයෙන් හරි බලලා මෙබඳු කොටස් වලින් යුක්තයි මේ ශරීරය. කනබුන ආහාරය නිසා නේද මේ රූපය හැදෙන්නේ කියලා නුවණින් බලනවා. කනබුන ආහාරය නිසා නේද හැදෙන්නේ කියලා බලනවා. දැන් අදටත් අපි ওই ටික දන්නවා, ආහාරයෙන් හැදෙන තියෙන්නේ හම්මස්ලේනහර කියලා. නමුත් මේ රූපේ ඉදිරියෑම අපහුවේම පෙනෙනවා. රූප බලනවා, සද්ද අහනවා, මේවා පේනවා. ඒ හින්දා තමයි තවත් සත්පුද්ගලෙක් කියලා හිතෙන්න රැවටෙන්න හේතු. ඒ හින්දා අපි ඒ පැත්ත ටිකක් බැලිය යුතුයි. ඉස්සෙල්ලා රූපේ බලනවා, කෙස්, ලොම්, නියද, තම්මස්, නහර, ඇට, ඇට මිදුළු වලින් යුක්තයි මේ කය. එබඳු මේ කය හැදිලා තියෙන කනබුන ආහාරය නිසායි කියලා බැලුවා. මේ ආහාරයෙන් හැදුණු මේ කය ඇසුරු කරගෙන ප්‍රතිසන්ධි වශයෙන් පැමිණි විඥානය පවතිනවා. ඒ කය ඇසුරු කරගෙන පවතින හිතට නේද මේ රූප පේන්නේ? ඒ කය ඇසුරු කරගෙන පවතින හිතට නේද මේ සද්ද ඇහෙන්නේ? ඒ කය ඇසුරු කරගෙන පවතින හිතට නේද මේ ගඳ සුවඳ දැනෙන්නේ? ඒ කය ඇසුරු කරගෙන පවතින හිත නිසා නේද මේ ඉදිරියෑම ආපහු එහෙම වෙන්නේ කියලා ටිකක් හිතන්න ඕනේ. ඔන්න දැන් අපි අනුමානෙට තේරුම් ගත්තා මෙච්චර කාලයක් සත්‍ය පුද්ගලයෙක් කියලා. තැනක නබුන ආහාර, හම්මස් ලේනහර, ඇත ඇට මිදුවලින් යුක්ත රූපයන්, ඒ කය ඇසුරු කරගෙන පවතින සිතෙන් කෙරෙන වැඩ ටිකකුත්. ඒ කියන්නේ කය ඇසුරු කරගෙන පවතින හිතටයි රූප පෙනෙන්නේ, කය ඇසුරු කරගෙන පවතින හිතටයි සද්ද ඇහෙන්නේ, කය අසුරු කරගෙන පවතින හිත නිසායි යෑම මේ වෙන්නේ කියලා බැලුවා. දැක්කා. දැන් මෙතන මේ සත්‍ය පුද්ගලයා කියපු තැන නාම රූප දෙකක් තියෙන්නේ කියලා අහගන්න ලැබුණා. අහගන්න ලැබුණට ඔය සත්‍ය පුද්ගලයා කියලා අපි කතා කරන තැනක නාම රූප දෙකක් තියෙන්නේ කියලා දැන් අහගන්න ලැබුණට ඔය ටික නොදන්නා කාලෙදි සත්‍ය පුද්ගලයා කියලා බලපු හුරුව ගෙවෙන්නේ. ඔයගලට මම පොඩි උපමාවක් කියන්න. මේ උපමාවෙන් තේරෙයි. මම පොඩි කාලේ අවුරුදු 12ක් විතර වෙනකම්ම මේ ආහාර ගත්තේ වන් අතින්. කෑම කෑවේ වන් අතින්. එහෙම කනකොට ඔය අපේ ඥාති සීය කෙනෙක් ඉන්න කොළඹ පැත්තේ හැම ස්කෝල් නිමාඩුවකට මාව එක්කයි යනවා. දවසක් කෑම කන්න බේසෙ ඔක්කොමලා ඉඳගෙන ඉන්නකොට මං වන් අතින් කනවා දැකලා සීයයි ඒ දරුවෝ ඔක්කොම විහිළු කෙරුවා, කොළොප්පන් කෙරුවා. ඔය මේ රෙසිකලියට ගියහම පාවිච්චි කරන අතින් කෑම කන්නේ කියලා මට හරියට ලැජ්ජ හිතුණා. හිතල මම අදහසක් ඇති කරගත්ත නෑ දකුණු අතින් කනවා. දැන් වම් අතින් කන්න එපා, වම් අතින් කන එක වැරදි කියලා තහගත්තා. දකුණු අතින් කායුත් හරියට කන්න ඕනේ කියලා තහගත්තා. සීයා කියලා දුන්නා. කියලා දී දුන්නු ගමම්ම දුන්නා විතරයි වම් අතේ නුහුරුව ගිහිලා දකුණු අත මට හුරුුනේ නෑ. අගත විතරයි. නමුත් මට හුරු අහර හුරු වන් අතමයි. දැන් මම බත් හැලි හැලි හැම තැනම අතේ ගාගෙන පිඟාන ගාගෙන දකුණු අතින් කනවා. හරි අමාරුයි. වන් අතමයි පුරුද්ද. සමහර අවස්ථාවලදී වන් අත ඉදිරිපත් වෙලා වන් අතින් භාගයක් දුරට කෑම කනකොට තමයි මතක් වෙන්නේ. ඒත් ඒක ඉවර කරන්න එවෙලෙම අත හොදගෙන දකුණු අතින් කන්න ගන්නවා. ඔහොම ඔහොම වන් අතින් කෑම අවුරුදු 12ක් කෑම කාපු මට ඒ හුරුව මැකෙන්ද ඔගොල්ලෝ දන්නවද කොච්චර කල් ගිහිලා තියෙනවද කියලා? අවුරුදු 30ක් ගිහිලා තිබුණා. හැබැයි ඒ අවුරුදු 30 ඇතුලේ එක දවසක්වත් වන් අතට ඉඩ නොදී දකුණු අතින්ම කෑම කාලා අතර වරදේවත් වන් අතින් එහෙම කෑවනම් තවවත් ඒ හුරුව නෑ අයින් කරන්න බෑ. දැන් අද මට වන් අතින් කෑම කන්න බෑ. දකුණු අත හොඳට හුරුයි. ඒ උපමාවේ මම මතක් කළේ මුලින් මං අර වන් අපි මුලින් මේ සත්වයේ පුද්ගලයේ අම්මා තාත්තා දුව පුතා කියලා පුද්ගල සංඥාවෙන්මයි බැලුවේ. මොන මේ උපමාව හොඳට ගලප ගන්න. මම මුලින් අර වන් අතින් කෑවා වගේ අපි නුහුරුවට වැරදි විදිහට අපි දන්නේ මම දන්නේ ඒක වැරදි කියලා ඒ කාලේ මම වන් අතින් කෑවා. ඒ වගේ අපි දන්නේ මේක වැරදි කියලා අපි මේ අම්මා තාත්තා දුව පුතා සත්වයා පුද්ගලයා කියලා තමයි අපි ඇසුරු කළේ. අර සීයා සීයාගේ පුතාලා මට කිව්වා වන් අතින් කන එක වැරදි දකුණු අතින් කන්න කියලා. ඒ වගේ බුදුරජාන් වහන්සේ ලෝකෙ පහළ වෙලා පෙන්වුවා ඔගොල්ලෝ දකින ක්‍රමයේ වැරදි. ඔය ක්‍රමයට තමයි දුක එන්නේ. ඔය සත්‍ය පුද්ගලයා කියලා බලන එක වැරදි. ඔතන තියෙන්නේ ඔක වැරදි. හරි එක තමයි මොකද්ද? නාම රූප දෙක. මොකද්ද නාමේ? කන බොන ආහාරයෙන් හැදුණු අම්මස් ලේ නහර ඇට ඇට මිදුළු වලින් යුක්ත වූ රූපයත් ඒ කය ඇසුරු කරගෙන අවිද්‍යා කර්මයෙන් පැමිණි විඥානයක් පවතිනවා. ඒ කය ඇසුරු කරගෙන පවතින හිතෙන් තමයි රූප බලන්නේ සද්ද අහන්නේ. ඒ කය ඇසුරු කරගෙන පවතින හිත නිසා තමයි යෑමෙන් වෙන්නේ. රූප බලන සද්ද අහන යෑමෙන් වෙන එකට රූපේ සම්බන්ධ නැහැ. කනබුන ආහාරය හිතට සම්බන්ධ නැහැ. මෙතන නාම රූප දෙකක් තියෙන්නේ කියලා ඇත්ත පෙන්වනවා. අර සීයා වම් අතෙන් කන එක වැරදි, හරි එක පෙන්වන දකුණු අතෙන් වගේ. සත්‍ය පුද්ගලයේ කියලා බලන එක වැරදි, හරි මෙන්න මෙහෙම නාම රූප දෙකක් තියෙන්නේ කියලා බලන්න කියලා පෙන්වනවා. දැන් පෙන්නපු ගමන් අර වම් අත වැරදි දකුණු අතෙන් කණ්ඩ කියලා පෙන්ව කියපු ගමන් මට දැන් හුරුද දකුණු අත? නෑ. වම් අතේ නුහුරුව යනවද? නෑ. දැන් මට කරන්න වැඩක් තියෙනවා. ඒ කියන්නේ වම් අතේ හුරුව ගෙවෙනකන් දකුණු අත හුරු වෙනකන් ප්‍රායෝගික වෙන්න වෙනවා, මට ජීවිතෙන් කරන්න වෙනවා. එහෙනම් ඔගලොන්ට මේ සත්‍ය පුද්ගලයෙක් කියලා මෙච්චර කල් තෙවුනා, බැලුවා, අහගන්න හම්බ වුණා, සත්‍ය පුද්ගලයා කියලා හිතන තැනක තියෙන නාම රූප කියන ධර්මතා දෙකක්, එකක් ලෙහෙලා දිගහැරලා පෙන්නවා බලන්න කෙස් ටික. ලෝම කූප ටික, නියපොතු ටික, හම, මස්, නහර එකින් එක පෙන්නවා. මේ ඔක්කොම කනබුන ආහාරයෙන් හැදලා තියෙන්නේ, වෙනම පෙන්නවා. මේ කය ඇසුරු කරගෙන අවිද්‍යා කර්ම කියන හේතුන්ගෙන් පැමිණි විඥානයේ කය ඇසුරු වෙනවා. ඒ සිත නිසයි පෙනීම් ඇහින් ක්‍රියාකාරකම් ටික මේ පුද්ගලයා කියන තැනක තියෙන නාම රූප දෙකක් කියලා පෙන්නවා. දැන් පෙන්නුවට ඔය නාම රූප දෙක නොදන්නා කාලේ පුද්ගලයේ පුද්ගලයේ කියලා බලපු හුරුව ගෙවිලා නැහැ. දැන් ඕගලන්ට තියෙන්නේ මේ නාම රූප දෙක දිහා, නාම රූප දෙක බල බල මේ සත්‍ය පුද්ගලයේ කියලා පෙනෙන හුරුව ගෙවන්න. මේ සත්‍ය පුද්ගලයේ කියලා ඕගලන්ට පේන්නේ සත්‍ය පුද්ගලයේ ඉන්න හින්දා නෙමෙයි, මේ ඇත්ත නොදන්නා කාලෙදී සත්ව පුද්ගල සංඥාවෙන් බලපු හුරුව තියෙන්නේ. ඇත්ත දැනගත්තත්, ඇත්ත අහගත්තත් අර වැරදි හුරුව තව ගෙවිලා නැහැ. දැන් ආශ්‍රවයක් ක්ෂය කරනවා කියලා කියන්නේ, ක්ෂය කරනවා කියන්නේ ගෙවන්න තියෙන්නේ, නැති කරන්න දෙන්නේ, ගෙවන්න තියෙන්නේ. කණ්ඩ නම් මොකද උනේ? දකුණු අතින් කෑම කණ්ඩ වුණා. දකුණු අතින් කෑම කාලම තමයි වම් අතේ හුරු අයින් කරන්න උනේ. ඒ වගේ සත්‍ය පුද්ගලයේ කියලා බලලා 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 අපි හුරු වුණා නම් ඒක වැරදි නම්, ඇත්ත මේ නාම රූප කියන ධර්මතාව දෙකක් තියෙන්නේ කියන එක නම්, දැන් මේ වැරද්ද ගෙවන්න තියෙන්නේ මොකක්ද? සත්ත්ව පුද්ගල භාවයට පේනෙන මේ හැම තැනකම පවතින නාම රූප දෙකක් කියන එක නිතරම බලන්න වෙනවා. ඕගොල්ලෝ එහෙම බලන්න 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 මේ සත්ත්වයේ පුද්ගලයේ කියන හුරුව ගෙවෙනවා. විදර්ශනා කියලා කිව්වේ ඕගොල්ලෝ තේරුම් ගන්නට ඕනේ මේ නාම රූප දෙක නොපෙනී සත්‍ය පුද්ගලෙක් හැටියට පෙනෙන තාක් මේ දකින්න ආශ්‍රව කියලා. මේ තමයි කෙලේ ස්පරණ හුරුව. මේ ඇත්ත නොදන්නා කාලේ ඇති කරගත්ත හුරුව. එහෙනම් මේ සත්‍ය පුද්ගලයෙක් කියලා පෙනෙන ගතිය ගෙවන්න පුළුවන් ඕගොල්ලන්ට. ඒක ගෙවෙනකන් ඕගොල්ලන්ට වැඩසටහනක් තියෙනවා. සමතයකින් කෙරෙන්නේ අරමුණු උපදින ගති අඩු කරන එක, සරාගී හැඟීම් අඩු කරන එක. ඒකෙන් ඒව වුණා කියලා යමක් වුණා නෙමෙයි. ඇස් ඉදිරිපිටට මෙහෙම පෙනෙද්දි පුද්ගල භාවය ඕගලන්ට මැකිලා නම් පෙනෙන්නේ, අන්න කෙලෙස් අඩු වෙලා. දැන් මේ ඕගලන්ට සත්‍ය පුද්ගලයෙක් කියලා පෙනෙන්නේ මේ කෙලෙස්ෙ ආශ්‍රව ටික. හොඳට අපි ආපහු ටිකක් බලමු විදර්ශනා කරන හැටි. හොඳට මේ ටික තේරුම් ගන්න. මේ ටික තේරුම් ගත්තාම අපිට හරි පහසුයි. දැන් අපි රූපය ගැන කතා කළා. රූපී ඕනේ සත්ව පුද්ගල භාවයෙන් තොර අචේතනික අචිත්තක අසඤ්ඤී. අචේතනික කියන්නේ චේතනා නැති, අචිත්තක කියන්නේ සිත් නැති, අසඤ්ඤී කියන්නේ සංඥා නැති මලමිනියක් වගේ ස්වභාවයේ හොඳට තේරෙන්න ඕන රූපය කියන එක. ඒක බලන්න ක්‍රම කීපයක් තියෙනවා. කෙනෙකුට පුළුවන් කෙස් ලොම් නිය දත් හම්මස්නාර කියලා මේ වගේ ද්වත්ින් සාකාරයෙන් නැත්තම් කුණුප කොටස් හැටියට සත්ව නොවන කොටස් 32ක් හැටියට බලලා කනබුන ආහාරය නිසා හැදිලා තියන්නේ කියලා බලන්න පුළුවන්. නැත්තම් මේ ශරීරයේ කෙස් ලොම් නිය දත් ආදී පටවි ආපෝ තේජෝ වායු කියන සතර මහා ධාතුන්ගෙන් බලලා ඒ සතර මහා ධාතු රූපයේ කනබුන ආහාර නිසායි හැදිලා තියෙන්නේ කියලා බලන්නත් පුළුවන්. තවකට මම කියනවා මේ මතක හිටින්ද මැටි වරිච්චි බිත්තියකට උපමා කළා. අර කණු හිටෝලා හරහට කෝටු බැඳලා කෝටු තියලා වැල් වලින් බැඳලා මැටි ඔබ්බල උඩින් මැටි පිරියම් කරලා හදපු වරිච්ච බිත්තියක් වගේ. සරියුත් මහ රහතන් වහන්සේ පෙන්නනවා මස් ඔබ්බල ඇටකූර හිටවල ලේනහාරින් බැඳලා මස් ඔබ්බල හැම සිවියෙන් උපදාපු මේ රූපේ හරියට වරිච්ච බිත්තියක් වගේ කනබුන ආහාරයෙන් හැදෙන්නේ. ඔන්න ඒක රූපේ රූපෙට හේතුව ආහාරේ. ඊට පස්සේ මේ කය ඇසුරු කරගෙන පවතිනවා පෙර අවිද්‍යා කර්ම කියන හේතු නිසා ප්‍රතිසන්දි වශයෙන් පැමිණි විඥානේ. අවිද්‍යා කර්ම කියන හේතු ටික නිසා ප්‍රතිසන්දි වශයෙන් පැමිණි විඥානේ මේ කය ඇසුරු වෙනවා. දැන් ඒ ආහාරයෙන් හැදුණු අවිඥානික කය ඇසුරු කරගෙන තමයි හිත පවතින්නේ. මේ කය හිත පවතින ඕකයක් නවාතනක් විතරයි. ඒ කය පිහිටලා පවතින හිතෙන් තමයි මේ වැඩ ටික කරන්නේ. මම ඕගලන්ට උපමාවක් කළොත් මම මේ පුටුවේ ඉඳගෙන මහ සෑය දිහා බලනවා. දැන් මේ පුටුවටත් මහ සෑය පේනවද? පුටුවට මහ සෑය පේන්නේ නැහැ. පුටුව උපකාර මට ඉඳගෙන ඉන්න විතරයි. පුටුවේ පිහිටලා පුටුවේ ඉඳගෙන ඉන්න මටයි මහ සෑය පේන්නේ. මෙතන ගනුදෙනුවක් අතරමැදියෙක් තියෙන්නේ. මහසෑය පේන්නේ ඉඳගෙන ඉන්න මට, පුටුව තියෙන්නේ මට ඉඳගෙන ඉන්න. පුටුවයි මහසෑයයි අතර ගනුදෙනුවක් නැහැ. මහසෑයට පුටුව පේන්නේ නැහැ. මහසෑයට පුටුව පේන්නේ නැහැ. පුටුවට මහසෑය පේන්නේ නැහැ. ඒ වගේ මම උපමා කළේ මේ පුටුව වගේ තමයි අපේ කනබුන ආහාරයෙන් හැදුණු කය. පුටුව උඩ ඉඳගෙන ඉන්න මං වගේ තමයි කය ඇසුරු කරගෙන පවතින හිත. ඒ මට මහසෑය පේනවා වගේ කය ඇසුරු කරගෙන පවතින හිතටයි මේ රූප පෙනෙන්නේ. උපමාව පැහැදිලිද? මතක තියාගන්න. පුටුව වගේ තමයි කනබුන ආහාරයෙන් හැදුණු කිසිම හැඟීම් දැනීමක් නැති රූපේ කය. ඒ පුටුව උඩ ඉන්න පුටුව උපකාර මට ඉඳගෙන ඉන්න විතරයි. පුටුව උඩ ඉන්න මටයි මහසෑය පෙනෙන්නේ. එතකොට මහසෑයයි පුටුවයි අතර ගනුදෙනුවක් නැහැ. පේන්නේ ඒ වගේ පුටුව වගේ කය පුටුව උඩ ඉඳගෙන ඉන්න මම වගේ තමයි කය ඇතුළු කරගෙන පවතින හිත. හිතටයි රූප පෙනෙන්නේ, හිතටයි ශබ්ද ඇහෙන්නේ. ඒ පේන රූපේ ඇහෙන ශබ්දයත් මේ කයත් අතර කිසි සම්බන්ධයක් නැහැ. නමුත් ඔය ටික අපි දන්නේ නැති හින්දායි පෙනෙන දේට කයත් ඇඳගෙන ඇහෙන දේට කයත් ඇඳගෙන අපි රණ්ඩු කරන්නේ. මොකද මන් දිහා බලන්නේ, මොකද මං කියන දේ අහන්නේ කියලා අපි අර පෙනෙන රූපයත් ඇඳගෙන රණ්ඩු කරන්නේ. හොඳයි, අපි දැක්කොත් කනබුන ආහාරයෙන් හැදුණු රූපය කිසිම හැඟීම් දැනීමක් නැහැ, අචේතනිකයි. ඒ කය ඇසුරු කරගෙන පවතින හිතටයි රූප පේන්නේ කියලා අපි දැක්කොත් ඇයි මන් දිහා බලන්නේ කියලා අපි රණ්ඩු වෙන්නේ? අර කිසි දෙයක් පේන්නේ නැති කයටද බයින්නේ? ඇයි මන් දිහා බලාගෙන ඉන්නේ කියලා අපි තරහ ගන්නේ ඒ කය ඇසුරු කරගෙන පවතින හිත එක්කද? තරහවට ඉඩ නැහැ. නමුත් ඔය ස්වභාවයේ නොදැන, ඔය නාම රූප දෙක නොදැන පුද්ගල භාවයකින් කය සහිත වූ පුද්ගලයෙක් බලනවා කියලා බැලුවොත් මොකද මන් දිහා බලාගෙන ඉන්නේ කියලා අපිට තරහයයි. ඉතින් මම මෙතෙන්දි මතක් කළේ විදර්ශනාව කියනකොට හොඳට තේරුම් කරගන්න ඇස් පනා පිට පෙනී පෙනී තමන්ගේ මනසේ මේ කෙලෙස් ගති අඩු වෙන්නට ඕනේ. අරමුණු අඩු වෙච්ච තරමට, අරමුණු නැති වෙච්ච තරමට, රාගාදී නිමිති නැති වෙච්ච තරමට, කෙලෙස් අරමුණු නොයිපදිච්ච තරමට තමන් යමක් කළා, තමන්ට යමක් වුණා, කෙලෙස් නැති වුණා නෙමෙයි ඒ ටික සමතේ ලක්ෂණය. කෙලෙස් කියලා කියන්නේ කෙලෙස් නැති වෙනවා කියලා කියන්නේ ඇස් ඉදිරිපිටට එද්දි සත්පුද්ගල හැඟීම නැකිලා අනාත්ම ස්වභාවය ළඹ සිටින්න ඕනේ. ඔගලන්ට මෙහෙම ඇස් දෙකෙන් බැලුවත් පවතින නාම රූප ධර්මයන් පෙනෙන නුවණ ටික ටික වැඩි වෙනවා නම්, සත්පුද්ගල හැඟීම ටික ටික එන්න එන්න තමන්ගේ මනසේ අඩු වෙනවා නම් අන්න දකින්න කෙලෙස් අඩු වෙනවා කියලා. කෙලෙස් අඩු වෙනවා කියලා දකින්න. ඒ වගේ ඥාන දර්ශනයකට, ඒ වගේ නුවණකට උපකාරී පිණිස ඕගොල්ලෝ සමතයක් වඩන්න, ආනාපාන සතිය වඩන්න, බුදු ගුණ අසුභයේ මරණයේ මෛත්‍රිය වඩන්න. එහෙම කරනකොට සිතුවිලි උපදින ගතිය අඩු වෙච්ච පමණකින්, හිතට කයට සංසිඳුණු බව, සැහැල්ලු බව ආව පමණකින්, ආලෝක නිමිති ආව පමණකින් කමටහන හරි කියලා හිතන්න එපා. මොකද රබර් බෝලයක් යට උබාගෙන ඉන්නවා වගේයි. ආපහු ඕගොල්ලෝ ලෝකෙට ආපු දවසට සත්‍ය පුද්ගලයා එහෙමම පෙනෙයි. ඇලෙන තැන ඕගොල්ලෝ ඇලෙයි, ගැටෙන තැන ඕගොල්ලෝ ගැටෙයි. නමුත් ඇලෙන්න ගැටෙන්න පුළුවන් සත්ව පුද්ගල භාවයේ හම්බ වෙන ලෝකයේ හම්බ වෙන තැන ඉඳලම ඕගොල්ලන්ට හැදෙනවනම් වරදින්න තැනක් නෑ අපව. ඉතින් භාවනා පහතබ්බා කියනකොට අපි දත යුතුයි මේ සමත භාවනාව ඒකේ ලක්ෂණ ටික දකින්ද, විදර්ශනාව ඒකේ ලක්ෂණ ටික දකින්ද, මේ කමටහම් වඩනකොට ඇති වෙන ගතිවලට රැවටෙන්නට එපා. මේ විදිහට සමත කමටහන වඩලා නීවරණ ධර්ම අඩු කරගෙන ඇත්ත ඇති හැටි දකින්ද තමන්ගේ මනස මෙහෙවන්න. එතකොට තමන් තුල අර තියෙන කෙලෙස් හුරුව ටික 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 අඩු වෙයි, කැටෙයි, කැපිලා තෙනෙයි. ඒක තමන්ට දැන දැකම කරන්න පුළුවන්. මේම මේ පියවි ඇස් දෙකෙන් බලනකොටම පුද්ගල සංඥාව වෙනදට වඩා අඩු බව පෙනෙයි. අන්න ඒ විදිහට කළොත් ඕගොල්ලන්ට මේ දුක්සහගත සසර ගමන නතර කරනවා කියන කපහසු නැහැ. හැබැයි කරුණක් මතක තියාගන්නට ඕනේ, පංච උපාදානස්කන්ධය කියනකොට අපි ඉපදෙනවා, ලෙඩ වෙනවා, මහලු වෙනවා, මැරෙනවා නේද කියලා ඔය ටික හිතුවා කියලා දුක්ඛ සත්‍ය අවබෝධ වෙන්නේ නැහැ. ඔය දුකේ වචන ටිකක් අපි කියනවා. පංච උපාදානස්කන්ධය කියන එක දකින්න ඕනේ. ඒක ඇති වෙන හැටි දකින්න ඕනේ. පංච උපාදානස්කන්ධයත් ඒක ඇති වෙන හැටි දැක්කොත් තමන්ට බඹයක් කොමන ශරීරයේ තුලයි ලෝකෙ තියෙන්නේ කියන එක ප්‍රකට වෙයි. එහෙනම් ඒ ලෝක Nirodhe තමන් තුල සිද්ධ වෙන්න සිද්ධ වුණොත් ඒකට තමයි ඒ ලෝක Nirodheට තමයි දුක්ඛ Nirodhe කිව්වේ, නිවන කිව්වේ කියන එකක් දැනගන්න. ඒකට තියෙන මාර්ගය තමයි මෙන්න මේ සීලයක පිළිපදලා සමත විදර්ශනා ධර්ම වඩන එක. සීලේ භූමිය වගේ ඒකෙ පිහිටිය යුතුයි පන්සිල්, උපෝසත අෂ්ටාංග සිල්. මේ විදිහට තමන්ට හැකි සැකේ ප්‍රමාණය සමත කමඨහනේ ලක්ෂණ ටික හඳුනා ගන්න, සමතේ වඩන්ද ලක්ෂණ වලට රැවටෙන්න එපා. විදර්ශනාවේ ලක්ෂණ ටික හඳුනා ගන්න, විදර්ශනා කරන්ද පිනිපිනින මට්ටමේ කෙලස් කිවා ගන්න. මෙන්න මේ විදිහේ දැන අවබෝධයකින් යුක්තව ඕගොල්ලෝ කටයුතු කළොත් ඕගොල්ලන්ගේ නිවීම, ඕගොල්ලන්ගේ මිදීම මේ ජීවිතේම හදා ගන්න පුළුවන්. පින්වතුනි, මේ දුවන්නන් වාලෙ දුවන සමාජ රටාවට අනුව දුවන්න එපා. ගොඩාක් දෙනෙකුට ජීවිතයේ යථාර්ථය අමතක වෙන යුගයක් වෙලා, එබඳු යුගයක අපි ටිකක් සිහි බුද්ධියෙන් කටයුතු කළ යුතුයි. දේවදූත සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ පෙන්නනවා, නිරේත යන සත්‍යෝ පපුය අද්ගගහ අඬනවලු, අනේ මම මිනිස්සෙක් වුණොත් මම දන් දෙනවා, මම සිල් රකින්නවා, මම භාවනා කරනවා, මම මහාන වෙනවා කියලා විලාප දිදිලු අඬන්නේ. කර්මයේ ස්වභාවය කල්ප ගණන් ඒ වගේ දුක් විඳලා විඳලා මනුස්ස ලෝකෙට ආවම භවයෙන් වැහෙනවා, ආයෙ පේන්නේ නැහැ. ආයෙ යමක් නම් එපා කියලා ආවේ තෙන්ට මෙයන්ද අපි කටයුතු කරගන්නවා. ඉතින් වාසනාවකට අපි මිනිස්සු වුණා, බුද්ධෝත්පාද කාලයේ හම්බ වුණා, සද්ධර්මයේ තින වටපිටාව හම්බුණා, මේ දුර්ලභ අවස්ථාව අතහැරගන්න එපා. සසරට වැටුණොත් අපිව බේරගන්න වෙන කවුරුවත් ඉන්නේ නැහැ කියන එක හැමදෙනාම මතක කරගන්න ඕනේ. පොඩි උපමා කතාවක් මං කියන්නම්. මේ ඉන්දියන් ස්වාමීන් වහන්සේ නමක් මට මේ උපමා කතාව කිව්වේ. ඒ ස්වාමීන් වහන්සේ මතක් කළා, ඔය රත්නපුරේ ඒ ස්වාමීන් වහන්සේ ගමේ නම කියා ගන්න තේරුන්නේ නැහැ, වටිනා මැණික් තියෙනවා. ඒ වගේ මැණිකක් පොඩි ළමයෙකුට හම්බ වුණොත්, අපි නිකම්ම කිව්ව කෝටි ගන්නක් වටිනා මැණිකක් පොඩි ළමයෙකුට හම්බ වුණොත් එයා ඒක වටිනාකම දන්නේ නැහැ. ඒ වටිනාකම නොදන්නාකම නිසා ඒ ළමයාගෙන් ඒ කෝටි ගන්නක් වටිනා මැණික අයින් කරන්න වියදම් කරන්න උන්නේ 750 රුපියලක් විතරයි. 750ක රුපියලක් 750ක රුපියලක තොපියක් සීනි බෝලයක් මේ ළමයා අතට දීලා, පුතේ මේක ගන්න, ඔක දෙන්න කිව්වොත් ඒ ළමයා දෙනවා. මොකද මේකේ වටිනාකම නොදන්නා නිසා. ඒ වගේ මේ ලෝකේ වටිනාම මැණික් වලින් වටිනා මොරුවන් තමයි තුනුරුවන්. ඒ තුනුරුවන් තියන්නේ ඒක වටිනාකම නොදන්නා අය අතේ නම් ඒ මැණික් උදුරගන්න 750ක් රුපියලක් විතරයි වේදම් කරන්න ඕනේ. මොකද්ද? ඇහැට පේන්න ප්‍රියමනාප රූපයක්, කනට ඇහෙන්න ප්‍රියමනාප සද්දයක්, නාසයට ගන්ධයක්, දිවට රසක් ආයිත ස්පර්ශයක් දුන්නා නම් තොපියක් දුන්නා වගේ. ආයතුනුරුවන් ඕනේ නැහැ, මුකුත් ඕනේ නැහැ, බලන්න ඒකෙම ඇලිලා ඉන්නවා. එහෙම වෙන්න එපා. පොඩි ළමයි වගේ වෙන්න එපා, කිරි සප්පේ වගේ වෙන්න එපා. මේ වස්තුවේ මේ මැණිකේ වටිනාකම තේරුම් ගන්න, එහෙම තේරුම් ගන්න පුළුවන් හැකියාවක් තියෙන උත්සාහවත් වෙන අය සඳහායි බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වුණේ. ඉතින් අද මේ දේශනාවත් යම් පමණකින් මේ පින්වතුන්ට මේ ජීවිතයේදීම සසර දුක්ගෙන නිවන සද්ධර්මයේ අවබෝධය ලබා ගැනීමට හේතුපනිස්සය වේවා, උතුම් නිර්වාණ සම්පත්තිය අවබෝධය සඳහා මේ කුසලයේ හේතුපනිස්සය වේවා කියලා සාදුනාදයක් පවත්වන්නට. ඒ වගේම කල්පනා කරගන්නට ඕනේ අද දවස පුරාවදීම බොහොම පින්කම් සිද්ධ කරගත්තා. විශේෂයෙන් අපේ පින්වත් දරණගම අපේ පින්වත් ස්වාමීන් වහන්සේ මුල් වෙලා මේ හැම දිනාට මේ යහපත් සත්ක්‍රියාව සිද්ධ කරගන්න, කුසල ධර්ම සිද්ධ කරගන්න අවස්ථාව සලසලා දුන්නා. ඉතින් පින්වත් ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මේ සහ සම්බන්ධ වෙච්ච සියලුම දෙනාටත් මේ කුසල ධර්මයේ තුලින් නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනය ලැබෙත්වා, තව තවත් කරන ශාසන මාමක කටයුතු සිද්ධ කරගන්නට ශක්තිය ධෛර්යය ලැබේවා, ප්‍රාර්ථනීය බෝධි පිමුතුන් නිවනින් සැනසෙත්වා කියලා සාධුනාදී පවත්වමු. එවැගේම මේ සෑ රදුන් ඇසුරු කරගෙන පවතින, එවැගේම ශාසනයට ආරක්ෂාව සලසන ශාසන මාමක ඉෂ්ඨකාරක යම් දේවගණ සමයක් සිටිනම් එසිරි දෙවියන් දතව පින් අනුමෝදන් කරමු. හැම දිනාම මම එක්කම කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරන්න. ආකාසත්තා චුම්මත්තා දේවා නාග මෛත්‍රිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු බුද්ධ ශාසනං. ආකාසත්තා චුම්මත්තා දේවා නාග මෛත්‍රිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු බුද්ධ ශාසනං. ආකාසත්තා චුම්මත්තා දේවා නාග මෛත්‍රිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු බුද්ධ ශාවකං. ඒ වගේම මේ කුසල ධර්මයේ තුලින් ජනිත වෙච්ච සියලුම කුසලයන් අපි මියගේ ඥාතීන්ට අනුමෝදන් කරමු. විශේෂයෙන් පැවිදි ජීවිතයේදී අපිට මේ මට්ටමට එන්න උදව් උපකාර කරපු ගුරුදේව උත්තමයන් වහන්සේලා පවත් වී වදාළ ඒ ගුරුදේවයන් වහන්සේලාටත් මේ කුසල ධර්මයන් අනුමෝදන් කරමු, අනුමෝදන් වෙත්වා. ඒ වගේම අපේ පින්වත් දරණගම ස්වාමීන් වහන්සේගේ මියගිය පියාණන් මේ අවස්ථාවේදී සිහිපත් කරනවා. ඒ වගේම බෞද්ධ ආනාලිකාවේ ඉඳලා මේ වැඩ කටයුතු මෙහෙවල කටයුතු කරන අපේ මහේෂ යහපත්මැතිතුමන්ගේ ආදරණීය පියා සිරිසේන යහපත්මැතිතුමත් මිය පරලෝකෙල්ලා තුමත් අපි සිහිපත් කරනවා. ඒ වගේම අපේ මගේ පියාණන් මිය ගිහිල්ලා පියාන් ඇතුළු මෙතෙන්ද සහසම්බන්ධ වෙච්ච සියලුම දෙනාගේ නමින් නැසී කාල යාත්‍රා කළා වූ සියලුම මියගේ ඥාතීන් මේ මොහොතේ සිහිපත් කරලා අපි ඔක්කොලපින් අනුමෝදන් කරමු. ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ, ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ, ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. මේ සෑම දිනාටමත් නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ ලැබෙත්වා, මේ සම්බුද්ධ ශාසනය තුළදීම මගඵල නුවණ ලබාගෙන සසර දුකින් එතර වෙන්නට හේතු උපනිශ්‍රියම වේවා කියලා කෝස සුබත්ය තෙරුවන් සරණයි.
පින්තුනි අපි පුණ්‍යානුමෝදනා කර